අමාත්‍යංශ නිවේදනය යටතේ ගරු ගායනා කර්ණෝත්තරගේ අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කථානායකතුමනි අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා 27-2 යටතේ ප්‍රශ්නයක් ඇහුවා දක්ෂිණ සංවර්ධන හා වරාය නාවික කටයුතු ඇමතුමාගෙන් එතුමා විදේශගතව සිටි නිසා පසු දිනක පිළිතුරු දෙන බව සඳහන් කරා එතුමා විසින්ම පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙන් නමුත් ඔබතුමාට ඉක්මන් පිළිතුරක් අවශ්‍යයි කියපු නිසා එතුමා පිළිතුරු එවලා තිනවා ඔබතුමාට ඉදිරිපත් කරන්න ගරු නියෝජ්‍ය කථානායකතුමනි කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තිය කිසිදු අයිරකින් විදේශ රටකට පැවරීමට රජයේ තීරණයක් ගෙන නැත එසේම කිසිදු අයිරකින් නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවට හෝ ජපානයට හෝ කිසිදු විදේශ රටකට පැවරීමේ සූදානමක්ද නැත ශ්‍රී ලංකා වරාය අධිකාරී විසින් සකස් කරන ලද ජාතික වරාය සංවර්ධන සැලැස්ම National Ports Development Master Plan අනුව වරාය අධිකාරිය සතු ප්‍රතිපාදන ප්‍රමාණවත් වන්නේ නැගෙනහිර පර්යන්තයේ පළමු අදියරේ වැඩ කටයුතු අවසන් කිරීමට පමණයි. නැගෙනහිර පර්යන්තයේ පළමු කොටස පමණක් සංවර්ධනය කිරීමෙන් කොළඹ වරායේ ධාරිතාව ප්‍රමාණවත් පරිදි වැඩි කිරීමට හැකියාවක් නැත. ඒ අනුව පළමු හා දෙවන අදියරයන් එකවර සංවර්ධනය කිරීම සඳහා ණය මුදලක් ලබා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරන ලැබුවා. ඒ අනුව ඒ සඳහා සහනදායි ණය මුදලක් ලබා දීමට ජපන් රජය එකඟ වී තිබෙනවා. මීට අමතරව කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ජපානය ඉන්දියාව හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව 51% කොටස් අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන පරිදි පිහිටවනු ලබන හවුල්කාර සමාගමක් මගින් සිදුකිරීමට යෝජනා කර තිබෙනවා. එවැනි සමාගමක් පිහිටවීමේ අරමුණ වඩාත් තරඟකාරී ලෙස වරාය කටයුතු මෙහෙවීමයි. නමුත් නැගෙනහිර පර්යන්තයේ අයිතිය පැවරීමක් සිදුවන්නේම නැහැ. එහි අයිතිය 100%ක්ම වරාය අධිකාරිය සතුයි. නියෝජ්‍ය කථානායකතුමනි කිසිදු අයිරකින් කිසිම රටකට හෝ කිසිම සමාගමකට වරායේ හිමිකම් පැවරීමක් සිදුවන්නේ නැහැ. එම නිසා යුදමේ වශයෙන් අනාරක්ෂිත වීම කිසිදු අයිරකින් සිදුවන්නේත් නැහැ. මෙහෙයුම් සිදු කරන සමාගමෙත් බහුතර අයිතිය අපටයි. එම නිසා හිමිකාරත්වයේ පිළිබඳ කිසිදු ගැටලුවක් ඇතිවන්නේත් නැහැ. වරාය විකිණීමක් යැයි හුවා දැක්වුවත් මෙහිදී කිසිදු විකිණීමක් සිදුවන්නේ නැහැ. එසේම වරායේ කටයුතු සඳහා කිසිදු විදෙත් සටකින් බලපෑමක් එල්ල වී නැහැ. නියෝජ්‍ය කථානායකතුමනි රාජ්‍ය පුජ්ජලික හවුල්කාරීත්වයෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ බහුකාර්ය වරායක් ඉදිකෙරෙනවා. එම වරායේ මෙහෙයුම් කටයුතු 2020 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි. ඉන් අනතුරුව අපට විශාල තරඟකාරීත්වයකට මුහුණ දීමට සිදුවෙනවා. අපට තරඟ කිරීමට සිදුවන්නේ එම වරාය සමගයි. දැනට කොළඹ වරායේ ජයපහළුම් පර්යන්තය JCT සහ SAGT පර්යන්තවල මෙහෙයුම් ධාරිතාව උපරිම මට්ටමක පවතිනවා. එම නිසා නැගෙනහිර පර්යන්තයේ කඩිනමින් දියුණු කළ යුතු වෙනවා. එසේම මීටර් 14.25ක ගැඹුරක් අවශ්‍ය වන නැව් එම පර්යන්තවල නැංගුරම් දැමීමටද නොහැකි. එම නිසා මෙම ව්‍යාපෘතිය තුළින් අපට වාසි රැසක්වත් වෙනවා. කලාපී වශයෙන් තරඟකාරී වරායක් ලෙසට කොළඹ වරාය දියුණු කිරීම අපගේ එකම අපේක්ෂාවයි. ඒ නිසා අනවශ්‍ය ගෝනි බිල්ලන් මවාපෑමක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.
ගරු අනුරසනායක මහත්මයා
ගරු නියෝජ්‍ය කථානායකතුමනි මාගාව තිබෙනවා 2019 මේ මාසේ 24 වෙනිදා සාගල රත්නායක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව. එතර මේක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ 2019 මේ මාසේ 24 වෙනිදා. තමුන්වහන්සේලා ගිවිසුම් අත්සන් කරන්නේ මේ මාසේ 28 වෙනිදා. එතකොට දින 3කට ආසන්න කාලයක් ඇතුළත තමුන්වහන්සේලා ඉතාමත් වේගවත් කාර්යක්ෂම ගිවිසුමකට අත්සන් කරනු ලබනවා. ඒ වගේම මේ ඉදිරිපත් කරන ලද කරුණු කිසිසේත්ම නිවැරදි කරුණු නෙවෙයි. ඒ නිසා මම එකක් ගරු කතා නියෝජ්‍ය කථානායකතුමනි මේ පිළිබඳ සම්පූර්ණ විවාදයක් පාර්ලිමේන්තුවේ පවත්වන්න. සහ මේ කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ කොටස් ප්‍රමාණයක් 49%කට ආසන්න කොටස් ප්‍රමාණයක් එකන එක වෙනම සමාගම බවට පත් කරන්න ඕන. හරි සමාගම බවට නෑ ඒක වෙනම මෙහෙයුම් සමාගම බවට පත් කරන්න ඕන. අලුත් සමාගම පිහිටවන්න ඕන. ඒ පිහිටවන සමාගමේ 49 කොටස් ඉන්දියාවට සහ ජපාන් ලබා දෙනවා 51 කොටස් ශ්‍රී ලංකා රජය සතු සපය මේක තමයි ස්වභාවය හැබැයි අපි දැනගන්න කැමති මෙවැනි සම්පතක් පැවරීමේදී පූර්ණ කොටම අවම සදාචාරයේ තමයි මේ පිළිබඳ පාර්ලිමේන්තුවට පෙර දැනුම් දී යුතු තිබුණා මේ ගිවිසුමේ කොන්දේසි පිළිබඳව මේ එකඟතාවයේ කරුණු පිළිබඳ මේ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු තිබුණා පාර්ලිමේන්තුව කිසිසේත්ම දැනුවත් කරන්නේ නැතුව 28 වෙනිදා කැබිනට් පත්‍රික 24 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් දාලා 28 වෙනිදා ගිවිසුම අත්සන් කරනවා මේන් පෙන්නුම් කරන්න අන් කවරක්වත් නෙවෙයි තමුන් ආසලට මේ කරගැනීමේ තදියමත් තිබුණා ඒ වගේ මේ සැබෑ තොරතුරු ජනතාවටත් පාර්ලිමේන්තුවට ගලාගෙන යීම වළක්වීම තිබී තිබුණා ඒ නිසා මීට තමුන්නාස එකයි ඉල්ලන්නේ මේ පිළිබඳ පූර්ණ විවාදයක් මේ පාර්ලිමේන්තුවේ දෙන්න ඒ වගේම මේ ප්‍රකාශයට මට පැන නැගී ගැටළු පිළිබඳව සාගල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ආව දවසකට ප්‍රශ්න අහන්නත් මට අවස්ථාව දීලා මොකද කරු කතාන මෙහෙම සම්පත් පවරන්න තමුන්නාසලා කවුද තමුන්නාසලා පවරා දී තියෙන බලය කුමක් අද ඇත්ත ගත්ත තමුන්නාසලා පාර්ලිමේන්තුව 113ක් නේ ජනතාවගේ කැමැත්තකුත් නේ ජනතාවගේ කැමැත්ත නැතුව පාර්ලිමේන්තුවේ බහුතරයකුත් නැතුව අටවා ගන්න ලද ආණ්ඩුවක් විසින් ජනතාවගේ සම්පත් ඉතාමත් කුණුකොල්ලට සහ ඉතාමත් අවස්ථාගත කොන්දේසි මත පැවරීම කිසිසේත්ම මේ රටේ ජනතාව වූ අපි අනුමත කළ යුතු නැහැ. ඒ නිසා මේ පිළිබඳ පූර්ණ විවාදයක් මේ පාර්ලිමේන්තුවේ ලබා දී යුතුයි. මා සභා නායකතුමන් ඉල්ලා සිටිනවා ඊළඟ පාර්ලිමේන්තු සතිය මේ විවාදය ලබා දෙන්න කියලා.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක දීර්ඝ කාලයක් සාකච්ඡා කරපු කාරණයක්. ඒ අනුව ගත්ත තීරණයක් නියෝජ්‍ය මේ කතානායකතුමනි අපේ විෂය භාර ඇමතිතුමා අද දවස ඇතුළත සභාවට පැමිණිලා මේකට පැහැදිලි කිරීමක් කරනවා.
හොඳයි බොහොම ස්තුතියි. ප්‍රධාන කටයුතු ආරම්භයේ යෝජනා පිළිබඳ දැනුම් දීම අංක 1 පාර්ලිමේන්තුවේ සභානායකතුමා වෙනුවෙන් ගරු ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා අංක 1
I move item number
සභාව එකඟද?
ආයි.
ගෝ බන්දුර ගුණදෙන මන්ත්‍රීතුමා
ගරු අග්‍රාමාත්‍යතුමා හෝ මුදල් අමාත්‍යතුමා අපි බලාපොරොත්තු වුණා මේ විපක්ෂ නායකතුමා සමග එතුමාව නිල වශයෙන් මුණ ගැසිලා පාස්කු ප්‍රහාරයෙන් පසු මේ රටේ වින්දිතයන්ට හා විවිධ ක්ෂේත්‍රවල අසාධාරණයට ලක්වෙච්ච පීඩාවට පත්වෙච්ච අයට සාහන සැලසීම සඳහා ආර්ථික පැකේජයක් සඳහා වෙන සාකච්ඡාවක් කරා. එහිදී මෙය රටට පැහැදිලි කිරීම සඳහා අද දිනේදී ප්‍රකාශයක් කරන බව ගරු මුදල් අමාත්‍යතුමා සඳහන් කළා. ඒ ප්‍රකාශය අද කෙරුණේ මම දැනගන්න සතුටුයි අගමැතිතුමාගෙන් ඒ වැඩසටහනට
ගරු අගමැතිතුමා
සටහන ගැන සමුද ඔබතුමන් ලැක්ක සාකච්ඡා කරා තුවාල ලැබුවන් අයයි බැරණෑගේ පවුල් වෙනුවෙන් වෙනම වැඩසටහනක් මගේ අමාත්‍යංශෙන් අනුමත කළා තියෙනවා විශේෂයෙන්ම තුවාල ලැබුවන් හඳුනාගෙන දීර්ඝ කාලීන ප්‍රශ්න තියෙනවා ඒ වගේම මියගිය අය පිළිබඳක් ඒ ගැන කරුණු හොයාගෙන අපි එක බාර දෙනවා විශේෂයෙන්ම අලුතෙන් ඇති කරපු ඔෆිස් ඔෆ් රෙපරේෂන්ස් වලට දෙන්න තියෙන වන්දිය තීරණය කරන්න ආර්ථිකය ගැන මම හිතන්නේ අපි ගිය අපි සමඳ සාකච්ඡා කරා කොහොමත් මම එමෙතුමාට දැනුම් දෙන්න මුදල් එමෙතුමාට
බන්දර ගුණාදෙන ගරු අමාත්‍යතුමනි
ගරු අග්‍රාමාත්‍යතුමනි ප්‍රධාන ප්‍රශ්නේ වෙන්නේ මේ දැනට විශාල වශයෙන් මේ මූල්‍ය අර්බුදයට පත් වෙලා තියෙන පාර්ශ්වයන්ට දැන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යම් යම් උපදේශාත්මක සේවා සැපෙව්වත් ශිෂ්ට ප්‍රයෝග අනුගමනය කළත් බැංකු කරුවන්ට නිශ්චිත චක්‍රලේඛනයක් මගින් කළ යුතු කාර්ය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබිලා නැහැ නියෝගයක් නැහැ කියන එක තමයි කියන්නේ
මම හිතන්නේ ඔබතුමාලා එක සාකච්ඡා කළා මහ බැංකු අධිපතිතුමා පිළිතුරු දුන්නා ඒත් කොහොමවත් අපි මම මුදල් අමතුමාට කියන්නම් මේ ගැන දැනුම් දෙන්න කියලා සංචාරක ව්‍යාපනය දැන් වෙනකොට යුරෝපීය රටවල් ගණනාවක් ඊයේ අදයි මම හිතන්නේ හෙටයි මේ තමන්ගේ තියෙන උපදේශක ටික ඉවත් කරනවා කියලා කිව්වා
හොඳයි ලබන බොහොම ස්තුතියි යෝජනා අංක 2 ගරු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා යෝජනා අංක 2
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 49
දෙක ඉදිරිපත් කරනවා සභාව එකඟද
ආයි
අංක 49 මෝටර වාහන සංශෝධන පාර්ශ්වයට උපත දිනවර කියොමේ ගරු අශෝක් අබේසිංහ මැතිතුමා අසමාවෙන්
නියෝජ්‍ය කතානායකතුමනි අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 49 මෝටර වාහන සංශෝධන පනත් කෙටුම් කත මම ඉදිරිපත් කරනවා ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මැතිතුමා දැන් ආරම්භ කරනවා
බොහොම ස්තුතියි අශෝක් අබේසිංහ මැතිතුමා
නියෝජ්‍ය කතානායකතුමනි මෝටර වාහන පනත සංශෝධනය කිරීම යටතේ මෝටර වාහන පනත යටතේ සිදු කරන ලබන හඳුනාගත් බරපතල වැරදි කිහිපයක් සඳහා අයකොඩු ලබන දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම් පත 2019/3/29 වන දින ගැසට් නිවේදනයක් මගින් නිකුත් කළා ඒ ගැසට් නිවේදනයේ කරුණු අද පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ නිසා විශේෂයෙන්ම 2017 වසරේ හිටපු මුදල් ඇමතුමා මුදල් අයවැය යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේදී අයවැය කතාව අවස්ථාවේදී අයවැය යෝජනා 486 යටතේ යෝජනාවක් ඉදිරිපත් කරලා තිබුණා මාර්ග නීති උල්ලංඝනය කිරීම අවම කිරීම හා එමගින් මාර්ග අනතුරු අඩුතු කර ගැනීම සඳහා අයකොඩු ලබන අවම දඩ මුදල රුපියල් 2500ක් විය යුතුයි කියලා මේක 2017 වසරේ අයවැය යෝජනාවලින් ආපු යෝජනාවක් ඒවකට හිටිය ප්‍රවාහන සිවිල් ගුවන් සේවා ගරු අමාත්‍ය නිවල් සිරිපාල සිල්ලම් ඇතුමා විශේෂයෙන්ම මේ පිළිබඳව ආපු විරෝධය නිසා විශේෂයෙන් මේ අවස්ථාවේදී බස් සංගම් ත්‍රිරෝද සංගම් යම්කිසි විරෝධයක් පළ කළා මෙම 2500 දඩ මුදල වැඩි කියලා ඒ නිසා එතුමා මුදල් අමාත්‍යාංශයේ අමතුමා සමග විශේෂයෙන්ම සාකච්ඡාවක් පැවැත්තුවා ත්‍රිරෝද රට සංගම් එම බස් රට සංගම් සහ එම නියෝජ්‍ය රාජ්‍ය නියෝජිතයන් සමග එම සාකච්ඡාවට මමත් නියෝජ්‍ය ඇමතිවරයා වශයෙන් සහභාගී වුණා ඒ අවස්ථාවේදී මට මතකයි ඒ සාකච්ඡාවට සහභාගී වූ පෞද්ගලික බස් රට හිමියන් මේ යම්කිසි විරෝධයක් දක්වන අතරතුරම ඔවුන් ප්‍රකාශ කළා යම් යම් හඳුනාගත් වැරදි සඳහා මෙම දඩ මුදල රුපියල් 2500 දක්වා වැඩි කළත් කමක් නැහැ කියලා මම ඒ අවස්ථාවේදී ස්ථානයේ සිටිය නිසා මට හොඳට මතකයි 25000 දක්වා වැඩි කරත් කමක් නැහැ කියලා. ඒ අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා මොනවද ඔයගොල්ලෝ කිය ඔබලා කියන වැරදි කියලා අහපුවාම ඔවුන් වැරදි කීපයක් කිව්වා. ඔවුන් කිව්ව වැරදි තමයි වලංගු රියදුරු පරපත්‍රය නොමැතිව රිය ධාවනය කිරීම, රියදුරු පරපත්‍රයක් නොමැතිව තැනැත්තන් සේවයේ නියුක්ත කිරීම, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම දුම්රිය මාර්ගය තුළට අපරක්ෂාකාරී ආකාරයෙන් මෝටර් වාහනයක් ධාවනය කිරීම වලංගු රක්ෂණ ආවරණය නොමැතිව රිය ධාවනය කිරීම හා අධික වේගයෙන් රිය ධාවනය කිරීම. ඉතින් මෙවැනි වැරදි වලට මේවා නොවිය යුතු දේවල් නොවිය යුතු වැරදි ඒ නිසා ක්‍රියාවල් ඒ නිසා මේ සඳහා දඩ මුදල 25000 දක්වා වැඩි කළත් කමක් නැහැ කියලා. ඒ අවස්ථාවේදී දීර්ඝ සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවෙන් පසුව තීන්දුව කළා එහෙනම් ඒ වැරදි සඳහා වැරදි හත සඳහා මෙම මුදල වැඩි කරමු කියලා. නමුත් ඒ පිළිබඳ ඒ සාකච්ඡාවේ පසු එළියට ආවට පසු අනිත් සමාගම් මේ පිළිබඳ නැවතත් විරෝධය පළ කිරීමක් කළා. ඉන්පසු අතිගරු ජනාධිපතිතුමා කමිටුවක් පත් කළා මෙම වැරදි පිළිබඳ මේ දඩය 2500ද 25000ද යන්න සොයා බැලීම සඳහා කුමක්ද කළ යුත්තේ කියලා සොයා බැලීම සඳහා කමිටුවක් පත් කළා. ඒ කමිටුවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිවරයෙක් ඒ වගේම විශේෂයෙන්ම මෝටර රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රතිවරයෙක් මේකට ඇතුළත් වුණා. එම කමිටුවේ නිර්දේශ මත එම මුලින් කිව්ව වැරදි 7 වෙනුවට වැරදි 6ක් සඳහා මෙම මුදල රුපියල් 25000 විය යුතුයයි ඒ යෝජනා වුණායි කමිටුවේ. එක වැරද්දක් එයින් ඉවත් වුණා. ඒක තමයි විශේෂයෙන්ම අධික වේගයෙන් රිය ධාවනය කිරීම. අධික වේගයෙන් රිය ධාවනය කිරීම කියන මෙම වැරද්ද සඳහා විශේෂයෙන්ම ස්ථානීය දඩ නියම කිරීමක් සිදු කළ යුතුයි. නැතුව මෙම දඩය රුපියල් 25000 දක්වා දඩ මුදලක් වැඩි කිරීම නොකළ යුතුයි කියලා මේ සඳහා විශේෂයෙන්ම යෝජනාවක් ආවා. කෙසේ වෙතත් මෙම දඩය දඩ මුදල් ඒ වර්ග 6 වැඩි කිරීමට තීන්දු කළා. ඒ කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා තියෙනවා 2019 ජනවාරි මාසේ 23 වෙනිදා. කැබිනට් මණ්ඩලයේ අනුමත කළා තියෙනවා 2019 පෙබරවාරි මාසේ 12 වෙනිදා. ඒ අනුමත කිරීමෙන් පසුව මෙම පාර්ලිමේන්තුවේ අනුමැතිය තමයි අද ඉදිරිපත් කළා තියෙන්නේ. මේ වරද මේ වරදවල් සමග වමෙන් ඉස්සර කිරීමත් මේ සඳහා ඇතුළත් කරලා තිබුණා. වමෙන් ඉස්සර කිරීමත් වැරද්දක් ලෙස. නමුත් අම කමිටුව තීන්දුව කරලා තිබුණා වමෙන් ඉස්සර කිරීමට වැරද්ද රුපියල් 25,000ක දඩයක් නියම කරන්නේ නැතුව එය පොදු දඬනයට යටත් විය යුතුයි කියලා තීන්දුව කරලා තිබුණා. විශේෂයෙන්ම ඒ වමෙන් ඉස්සර කරන දඩය. ඒ නිසා මෙම දඩය වමෙන් ඉස්සර කරන එම දඩය විශේෂයෙන්ම සංශෝධනයට අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ නිසා මේ වමෙන් මෝටර රථයක් ඉස්සර කිරීමේදී එම දඩය පුදල පැරණි දඩ මුදල විදියටම එහෙමම තියෙනවා. ඒ රුපියල් 25,000ක් වෙන්නේ නැහැ. නමුත් අධික වේගයේ ධාවනය කරද්දී අය කරන මුදල කරුණු හතරක් ඔස්සේ මෙය වර්ගකරණය කළා. විශේෂයෙන්ම වේග සීමාවක් තියෙනවා. මාර්ගවල වේග සීමා තියෙනවා. ඒ වේග සීමාවල් උල්ලංඝනය කරපුවාම ඒ වේග සීමාව උල්ලංඝනය කරන ක්‍රම හතරක් මෙම පනතේ අපි අතුලත් කරලා තියෙනවා. විශේෂයෙන්ම උදාහරණයක් විදියට අධිවේගී මාර්ගයක වේග සීමාව 100යි. ඒ 100 120 දක්වා ඒකට 120කින් වැඩි වුණොත් එම දඩය රුපියල් 3000ට නොඅඩු 5000ට නොවැඩි දඩයක් ලෙස නම් කරලා තියෙනවා. රුපියල් 3000ත් 5000ත් අතර දඩයක්. 5000ට වැඩි වෙන්න බෑ. 3000ට අඩු වෙන්න බෑ. ඒ වේග සීමාව 120ක් ඉක්මවා ගියොත්. ඉන්පසුව 120ත් 30ත් අතර එම වේග සීමාව වෙනස් වුණොත් එම දඩය 5000ත් 10000ත් අතර 5000ට වැඩි 10000ට නොඅඩු දඩයක් බවට පත් වෙනවා. එම වේග සීමාව කිලෝ උදාහරණයක් විදිහට කිලෝමීටර් 100 කිලෝමීටර් 130ට වඩා වැඩි වුණොත්. ඉන්පසුව තුන්වෙනි කරුණ 30ත් 50ත් අතර එම වේග සීමාව 30ත් 50ත් අතර වැඩි වීමක් වුණොත් රුපියල් 10,000ට නොඅඩු රුපියල් 10,000ත් රුපියල් 15,000ත් වැඩි. රුපියල් 10,000ට සහ 15,000ට නොඅඩු. ඒක 10,000ත් 15,000ත් අතර මුදලක් අය කරන්න පුළුවන්. එම වේග සීමාව 50 දක්වා ඉක්මගොත්. ඒ කියන්නේ පැයට කිලෝමීටර් 100 වේග පැයට කිලෝමීටර් 150ක් අඩු තත්ත්වයට දුරත් 130 150 අතර තිබුණොත් ඒ දඩය වැඩි කරන්න පුළුවන්. අය කරන්න පුළුවන් රුපියල් 15,000ට අඩු. විශේෂයෙන්ම හතරවෙනි කරුණ තමයි වේග සීමාව 50%කට වඩා ඉක්මවා ගියොත් 50ට වඩා ඉක්මවා ගියොත් නේද කතානායකතුමනි කිලෝමීටර් පැයට කිලෝමීටර් 100 වේග සීමාව පැයට කිලෝමීටර් 150ට වඩා 151 155 ඒ වගේ එකක් ගියොත් දඩය රුපියල් 25,000ක් වෙනවා. 25,000ට වැඩි වෙන්නේ නැහැ. 25,000ක් දඩය. මෙවැනි දඩ ඒ අධික වේගයේ ලියපැදවීම අද සංශෝධනය වෙනවා. මෙම පනත අනුව විශේෂයෙන්ම එම කමිටුවේ තීන්දුව අනුව විශේෂයෙන්ම මෙසියල්ලම සිදු කරන්න හේතුව මේ ජනතාවගේ ආරක්ෂාව. අපේ අමාත්‍යාංශයේ මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව ලෙස හඳුන්වන ආයතනයක් තියෙනවා. එයින් මේ නියාමනය කරනවා, සමීක්ෂණය කරනවා, මේ ජනතාව දැනුවත් කරනවා. ඒ දැනුවත් කිරීමේ වැඩමුළු අපි පවත්වනවා. විශේෂයෙන්ම එම වාර්තා අනුව 2017 වසරේ සාමාන්‍ය ලෝකයේ මෙම මාර්ග අනතුරු වලින් මිය යන ප්‍රමාණය දවසකට 9ක් පමණ වෙනවා. 8ත් 9ත් අතර පමණ වෙනවා මාර්ග අනතුරු වලින් මිය යන ප්‍රමාණය. මේක ඉතා අධිකයි. ඒ නිසා විශේෂයෙන්ම වසර 30ක යුද්ධයේ මිය ගිය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මේ වගේ මිය යනවා. විශේෂයෙන් ඒ නිසා මේ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. මෙම දඩ මුදල් අපි සංශෝධනය කළෙත් මේ මාර්ග අනතුරු ඒ මාර්ග නීති උල්ලංඝනය කිරීම අවම කිරීම. අපේ බලාපොරොත්තු වෙන්නේ මාර්ග නීති උල්ලංඝනය කිරීම අවම කිරීම. මොකද දඩ මුදල් අඩු වීම තුළ මාර්ග නීති උල්ලංඝනය කිරීම වෙනවා. එතකොට ඒ සුළු දඩ මුදලක් තිබුණොත් ඒක ගෙවලා ඒ මාර්ග නීති උල්ලංඝනය කිරීම දිගටම සිදු වෙනවා. ඒ නිසා අපේ අවරමුණ උනේ මාර්ග නීති උල්ලංඝනය කිරීම අවම කිරීම තමයි මේ දඩ මුදල් වැඩි කිරීම තුළ. විශේෂයෙන්ම 2017 වසරේදී මෙම වාහනවල අනතුරු වලින් මිය ගිහිලා තියෙනවා 3154ක්. 3154ක්. මෙයින් පදකයන් 959ක් මිය ගිහිලා තියෙනවා. යතුරු පෙදිකරුවන් 1024ක් මිය ගිහිලා තියෙනවා. පසු පෙදිකරුවන් යතුරු පෙදියේ පිටුපස ගමන් කරන 195ක්, රියදුරන් 242ක්, සාමාන්‍ය මගින් 432ක්, පාපෙදිකරුවන් 295ක් සහ වෙනත් 7ක් වස එකතුව 3154 දෙනෙක් පසුගිය වසරේ 2017 වසරේ මිය ගිහිලා තියෙනවා වාහන අනතුරු වලින්. දෙදස් දහට වසරේ ඒ ප්‍රමාණය ඉතා සුළි ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. දෙදස් දහත වසරේ 3154ක් වූ ප්‍රමාණය 3113ක් බවට පත් වෙලා තියෙනවා 2018 වසරේ. එයින් පාපැදිකරුවන් 959 දෙනෙක් 2017 බිය ගියා. එය 2018 949 දක්වා අඩු වෙලා තියෙනවා. 2017 යතුරු පැදිකරුවන් 1024 යතුරු පැදිකරුවන් 1029 බක්කා වැඩි වෙලා තියෙනවා. යතුරු පැදි තමයි ලංකාවේ වැඩිම තියෙන්නේ. ලංකාවේ ලියාපදිංචි යතුරු පැදි ප්‍රමාණය 140ක්. 140ක යතුරු පැදි ලියාපදිංචි වෙලා තියෙනවා. ඉතින් යතුරු පැදි වලින් වෙන හානිය ඉතා අධිකයි. ඒ යතුරු පැදිකරුවන් ගිය වසරට වඩා වැඩියෙන් 5 දෙනෙක් මිය ගිහිලා තියෙනවා. පසු පැදිකරුවන් පසුගිය වසරේ 195ක් මිය ගිහිලා තිබුණා. මේ වසරේ 219ක් මිහිලා 209ක් මිය ගිහිලා තියෙනවා. ඒ කියන්නේ 14 දෙනෙක් පසුගිය වසරට වඩා මේ වසරේ 14 දෙනෙක්. ඒ කියන්නේ මෝටර්සයිකල් වලින් යන අය තමයි මේ බොහෝ දුරට මේ වැනි අනතුරු වලට මුහුණ පාන්නේ. ඒ නිසා වැඩි වෙලා තියෙනවා. සාමාන්‍ය රියදුරන් 242යි පසුගිය වසරේ, මේ වසරේ 235යි. සාමාන්‍ය මගින් 432යි, මේ වසරේ 429යි. පාපැදිකරුවන් ගිය වසරේ 295යි, මේ වසරේ 254යි. ඒ එකතුව ගිය වසරට වඩා මේ වසරේ සුළු ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් 40-41ක් පමණ. ඉතින් විශේෂයෙන්ම අපි මේ සියල්ලම කරන්නේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. ඊයේ මම දැක්කා, මට කීප දෙනෙක් කතාත් කළා, නීතිපතිවරයා කියලා තිබුණා උසාවියට යතුරු පැදිකරුවන්ගේ සම්පූර්ණ මූණ වහපු හෙල්මට් එකක් පැනදගෙන යෑම මේ තියෙනවල තියෙන මේ ප්‍රශ්නය නිසා, ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නිසා එය සාමාන්‍ය නීති විරෝධී වෙනවා කියලා. ඊට පස්සේ යතුරු පැදි සංගම් කීපයක් මට කතා කළා. ඉතින් මම ඒත් ඒගොල්ලන්ගෙන් ඇහුවා, දැන් මේ වර්තමාන තත්ත්වය තුළ මේ සාමාන්‍යයෙන් සම්පූර්ණ ෆුල් ෆේස් සම්පූර්ණ මූණ වහන යන හෙල්මට් නීති විරෝධී නැහැ. අපේ තියෙනවා යම් කිසි ප්‍රමිතියක් මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවෙන් ඒ ප්‍රමිතිය ඇති කරලා තියෙනවා. එමේදි ප්‍රමිතිගත හෙල්මට් ගන්න හිස්වසුම් ගන්න විදිය ජනතාව අපි දැනුවත් කරලා තියෙනවා. පුවත්පත් වලින් දැනුවත් කරලා තියෙනවා. ඉතින් ඒ ප්‍රමිතිගත හෙල්මට් හිස්වසුම් පාවිච්චි කරනවා නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මේ වර්තමාන තත්ත්වය අනුව මෙය අපි යම්කිසි සීමාවක් පනවන්න යද්දිත් ඔවුන් මේකට විරෝධය පළ කළා, විරුද්ධ පර කළා, උසාවි යනවා කියලත් කිව්වා. ඉතින් විශේෂයෙන්ම මෙවැනි තත්ත්වයක් තියෙන්නේ. අපි මේ විශේෂයෙන් මේ සියල්ලම කරන්නේ අද බලන්න පාපැදිකරුවන් යතුරු පැදිකරුවන් තමයි වැඩියෙන්ම මිය ගිහිල්ලා තියෙන්නේ. මේක ලෝකයේ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳ සෑම රටකම විශේෂ වැඩමුළු පවත්වනවා. ඒ වැඩමුළු පවත්වලා ඒ සඳහා අවශ්‍ය මුදල් මූල්‍ය ආධාර දෙනවා මේවා නවත්වීම සඳහා. විශේෂයෙන්ම අපි වැඩපිළිවෙල සකස් කරගෙන යනවා අපේ අමාත්‍යාංශය තුළින් විනීත විනයගරුක ශ්‍රියුදුරන් බිහි කිරීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක්. ඒ විනයගරුක ශ්‍රියුදුරන් බිහි කරලා අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ මාර්ග අනතුරු ප්‍රමාණය අඩු කර ගැනීම. මාර්ග අනතුරු ප්‍රමාණය අඩු කර ගැනීම තුළින් අපි බලාපොරොත්තු වෙනවා ඒ විනයගරුක ශ්‍රියුදුරනේ බිහි වුණාම මාර්ග අනතුරු අඩු වෙයි කියලා. විශේෂයෙන්ම මත්පැන් පානය කරලා මේ මෝටර් රථ ධාවනය කිරීම මේ පිළිබඳවත් විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපිට අහන්න සිද්ධ වෙනවා මේ පිළිබඳ මේ මාර්ග මේ දඩමුදල් වැඩි කිරීමේදී විශාල සමාජ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඇයි මේ දඩමුදල් වැඩි කරන්නේ? සමහර අය කියනවා මේ දඩමුදල් වැඩි කරන්නේ රටේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න කියලා. මේකෙන් එහෙම විශාල ආදායමක් ලැබෙන එකක් නෙමෙයි. ඉතා සුළු මුදලක් මේ ලැබෙන්නේ. මේවා වැරදි නොකර හිටියොත් එහෙම ඒ ආදායම ලැබෙන්නේත් නැහැ. මේවැනි වැරදි නොකර හිටියොත් විශේෂයෙන් ලැබෙන්නේ නැහැ. අපි කියන්නේ විශේෂයෙන්ම මේම වැරදි අනුව බලන්න වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති කෙනෙකුට වාහනේ ධාවනය කරන්න ඉඩ දිය යුතුද? මං හිතන්නේ එහෙම ඒක විය යුතු නැහැ. ඒ වගේම රියදුරු බලපත්‍රයක් නොමැති තැනත්තන්ට වාහනයක් ලබා දීම. රියදුරු බලපත්‍රයක් නොමැති එක්කෙනෙකුට වාහනයක් ලබා දීම ඒක නොකළ යුතු දෙයක්. ඉතින් ඒක අපි දැන් මේ දඩයක් ලෙස තලකලන් තරකන්නේ මේ නොකළ යුතු දේවල් මේ නොකර ඉන්න තමයි මේ ප්‍රශ්නේ මේ වැනි දඩමුදලක් අපි වැඩි කරලා තියෙන්නේ. ඒතර මත්ද්‍රව්‍ය හා මත්පැන් පානය කර ධාවනය කිරීම. මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරලා වාහනයක් ධාවනය කළොත් මොකද වෙන්නේ? තමන්ගේ සීය විකල් වෙලා ධාවනය කරපුවාම අවට ඉන්න ඒ කියන්නේ පදිකයන් අනිත් සෑම දෙකම ප්‍රශ්නයක්. ඒ වාහනේ පදවල රියදුරාටත් ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා ඒ නොකළ යුතු දෙයක්. ඒ නිසා අපි ඒ සඳහා වඩඩබුල වැඩි කරලා තියෙනවා. දුම්රිය මාර්ගතොලට අපරක්ෂාකාරී ලෙස ඇතුල් කිරීම. මේ ඉතා සුලභ සිදු වෙන දෙයක්. දුම්රිය ආරක්ෂක ගේට්ටු තියෙනවා. ගේට්ටු වලින් ඇතුලෙන් දාගෙන යන එක මේ වගේ එහෙම ගිහිල්ලා විශේෂයෙන්ම අපේ ප්‍රදේශයේ විශේෂයෙන් කුරුණෑගල ප්‍රදේශයේ විශාල රියානතුරක් සිදු වුණා අලව්වේ අංගල් මොදල ප්‍රදේශයේ. ඒ නිසා අපි එයත් විශේෂයෙන්ම රුපියල් 25,000ක් දඩයක් දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම වරංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රක්ෂණ ආවරණයක් නැමැතිව ධාවනය කිරීම ඉතා වරදක් බරපතල වරදක් එයත් අපි මේ ගණයට ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා අද අපි බලාපොරොත්තු වෙන්නේ මෙම දඩමුදල් වැඩි කිරීම තුළින් ජනතාවගේ ආරක්ෂාව සහ විනීත රියදුරෙක් ඇති කිරීම සහ මේ දිනපතා දවසකට මිය යන ඒ 8-9 ප්‍රමාණය අවම කර ගැනීම. මෙය කෙසේ කිව්වත් අපි කොපමණ කෙරුවත් ජනතාව මේ පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැති බවක් අපිට පේනවා. නමුත් අපේ රජයක් වශයෙන් අපේ යුතුකම අපේ රටේ ජනතාව ආරක්ෂා කිරීම, ඒ සඳහා තමයි විශේෂයෙන්ම වැඩපිළිවෙල අපි සකස් කරලා තියෙන්නේ. ඒ වගේම වමෙන් ඉස්සර කිරීම. වමෙන් ඉස්සර කිරීමත් අපි මේ දඩයබුල් ඇතුළත් කරලා තිබුණා. නමුත් කමිටුවම වලින් ඒ ඉවත් කරලා තිබුණා. මොකද හේතුව වමෙන් ඉස්සර කරන්න සාමාන්‍ය මෝටර් වාහනයක් පාරේ ගමන් කරද්දී වමෙන් තමයි ගමන් කරන්න ඕනේ. නමුත් අපි දකිනවා දකුණු පැත්තෙන් ගමන් කරනවා. මගේ පුද්ගලික මතයක් තිබුණා මේ වමෙන් ඉස්සර කිරීම කියන එක වරදක් නම් වමෙන් දකුණෙන් ගමන් කිරීමත් වරදක් විය යුතුයි. එහෙමනම් දකුණෙන් ගමන් කරන වාහනවලටත් දඩයක් නියම කළ යුතුයි කියලා. දකුණෙන් ගමන් කරන වාහනය යන නිසා තමයි වාහනයක් වමෙන් ඉස්සර කරන්නේ. ඒ නිසා එම කමිටුව තීන්දුව කළා තියෙනවා මේ ස්ථානීය දඩයක් විදියට ගොඩවන්න පුළුවන් එවැනි දෙයක් තිබුණොත් ඒ ස්ථානයේ වරද 90 නැතුව අපි විශේෂයෙන්ම රුපියල් 25,000ක දඩයක් බවට පත් කළා නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී අද මෙම දිනේ පුරාම මේ විවාදය පවත්වන්න තිබුණා. විශේෂයෙන්ම නමුත් අද පක්ෂනායක රැස්වීමේ තීන්දුව වෙලා තියෙනවා. කල්තබන යෝජනාවක් අද එනවා නිසා අපේ පැයකට මේක සීමා වෙනවා. මම මූලික අදහස් දැක්වීම පසුව විශේෂයෙන්ම විපක්ෂයේ අදහස් දැක්වුවට පසු ඔවුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න මම යම්කිසි කාලයක් ඉතුරු කර ගන්නවා. ඒ නිසා මූලික අදහස් දැක්වීම මම අවසන් කරනවා. අනිත් කතාවලින් පසුව ඒකෙන් මතුවන ගැටලු යම් කිසි තියෙනවා නම් මම දෙවෙනි වර ඒ සඳහා පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි. ඔබතුමාට විනාඩි 12ක් තියෙනවා අප විවාදයේ අවසානයේදී.
අවසානයි.
බොහොම ස්තුතියි. ගරු නිමල් සිරිපාද සිල්වා මැතිතුමා ඔබතුමාට විනාඩි 10යි.
ඔව්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මා ඉතාමත්ම සන්තෝෂ වෙනවා අපේ රාජ්‍ය ඇමතිතුමා කියපු ආකාරයට මා මේ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාලය තුලදී අපේ දීර්ඝ සම්මන්ත්‍රණ සාකච්ඡා වෘත්තීය සමිති වස් සමිති මේවා සමග හැප්පිලා ගැටිලා බොහොම අමාරුවෙන් මේ කියන සංශෝධන ටික අපිට සකස් කරන්න පුළුවන් වුණා. ඒ සඳහා අපිට නීතිපති දෙපාර්තමේන්තුවත් ඒ වගේම නීති සම්පාදක අංශයත් විශාල සහයෝගයක් ලබා දුන්නා. එක්තරා මෙවැනි සංකීර්ණ ප්‍රශ්න රාශියක් ගොනු කරලා ඉතාම සරල අන්දමට මේ නීතිය ගෙනීමට පුළුවන් වීම පිළිබඳව මම ඉතාම සන්තෝෂ වෙනවා. නමුත් මේ නීතිය ගෙනීමට පාදක වුණු කරුණු රාශියක් නියෝජ්‍ය අමාත්‍යතුමා කිව්වා. විශේෂයෙන්ම පෞද්ගල අවුරුදු 10 තුළදී මෝටර් රථ අනතුරු වලින් 24,161ක් මිය ගිහිලා තිනවා. මම හිතන්නේ අපේ ආරක්ෂක අංශවල යුද්ධයෙන් මිය ගිය ප්‍රමාණයට හා සමාන ප්‍රමාණයක්. ඉතින් මේකේ බරපතල තත්ත්වය අපි තේරුම් ගත යුතුයි. ඒ වගේම මෙතනින් විශේෂයෙන්ම මේ වගේ මිය යන්නේ අහිංසක ජනතාව. බීමත්ව වාහන එලවන රියදුරන්ට වැඩිය පදිකයින් තමයි මිය ගිහිලා තියෙන්නේ. පදිකයෝ කියන්නේ පාරේ යන අය. පාරේ යන අහිංසක ජනතාව තමයි ගොදුරු බවට පත් වෙලා තියෙන්නේ මේ මාර්ග අනතුරු වලින් විශේෂයෙන්ම. ඒ පිළිබඳවත් අපේ අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා අපිට දැඩි නීති රීති මේ සඳහා ගෙනීමට අවශ්‍යතාවය තිබුණා. ඒ අනුව අපි මේ නීති රීති ගෙනාවා. නමුත් මම විශ්වාස කරන්නේ නැහැ මේ දැඩි නීති රීති ගෙනීම විශේෂයෙන්ම අද මේ නීති පද්ධතියට ජංගම දුරකථන පාවිච්චි කරමින් මෝටර රථ ධාවනය කිරීම අපරාධයක් නැත්නම් දඬනයකට යටත් කරලා තියෙනවා. මම හිතනවා ඒකත් ඉතාම කාලීන අවශ්‍යතාවයක්. ඒ තුලුණුත් විශාල වශයෙන් අපි දන්න සමහර පෞද්ගලික බස් රථවල රියදුරු එක කනක එකාතකින් කනක ජංගම දුරකථනයක් තියාගෙන එකාතකින් විතරක් වාහනේ එලවන අවස්ථාවල් රාශියක් මම අමාත්‍යවරයා වශයෙන් ඉන්න කාලෙදි මට පැමිණින් ලැබුණා. ඉතින් ඒ පිළිබඳව සලකලා තමයි මේ ජංගම දුරකථන පිළිබඳව විශේෂ වගන්තියක් දැමීමට මම ඒ අවස්ථාවේදී කටයුතු කරේ. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම අද අපි කොච්චර නොසැලකිලිමත් වෙනවද කියලා කිව්වොත් එහෙම සෙල්ෆි ගහන්න ගිහිල්ලා 2017 වර්ෂයේ තරුණ ජීවිත 24ක් නැති වුණා මේ දුම්රිය මාර්ගයේ සෙල්ෆි ගහන්න ගිහිල්ලා. ඉතින් මේක බරපතල තත්වයක්. ඒ වගේම දුම්රිය හරස් මාර්ගවල වාහන දුම්රිය ගැටීම 86ක් සිදු වෙලා තියෙනවා. වාහන දුම්රිය මඟ හරස් ගේට්ටු මත ගැටීම නිසා සිදු වූ හානි 439ක්. මේ පොඩ්ඩක් ඉවසන්න බෑ. හරියට බලලා දෙන සංඥානුව යන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා බලන්න 439ක් වාර්තා වෙලා තියෙනවා. ඊළඟට දුම්රිය මාර්ගයේ හරහා ගමන් කිරීමෙන් තමන් සිදු සමස්ත මරණ සංඛ්‍යාව 196යි. ඊළඟට දුම්රිය මාර්ගයේ ගමන් කිරීමෙන් සිදු මරණ සංඛ්‍යාව 231යි. මේ විදිහට අද විශාල ජනතාවගේ පදිකෙයින්ගේ ජනතාවගේ නොසැලකිලි ප්‍රියදුරන්ගේ පමණක් නෙවෙයි ජනතාවගේ නොසැලකිලිමත්කම නිසාත් විශාල රියානතුරු ප්‍රමාණයකින් ජීවිත විශාල ප්‍රමාණයක්ම අහිමි වෙලා තියෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම මේ දඬනයන් පැනවීම පමණක් නෙවෙයි මේ සඳහා අපි නියාමනය කිරීමට අපි කටයුතු කරන්න ඕනේ ලෝකයේ දියුණු රටවලුත් එක්ක. ඒ පිළිබඳව මම විශේෂයෙන්ම ආරම්භ කරා ඩිමෙරිට් පොයින්ට්ස්. ඒ කියන්නේ ලකුණු 10ක් තියෙනවා නම් රියානතුලක් සිදු වුණොත් ලකුණු දෙකක් කපනවා. කපලා ලකුණු 10 බිඳුවට ආවයින් පස්සේ ලයිසන් එක අහෝසි වෙනවා. මේ ක්‍රමය අද දියුණු රටවල් වල හැමතැනකම තියෙනවා. නමුත් මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අපට පොලිසියේ සහ ආරක්ෂක අංශවල සහයෝගය අවශ්‍යයි. මොකද දැන් අපි අලුත්ෙන් නිකුත් කරන ඩ්‍රයිවිං ලයිසන් එකට චිප් එකක් දාලා එහි රෙකෝඩ් වෙන්න මේ සිදුවෙන අනතුරු ප්‍රමාණය, මේ රියදුරේ සිදු කරන අනතුරු ප්‍රමාණය. ඉතින් ඒ සඳහා දැනටමත් මම දන්නවා ආරක්ෂක අමාත්‍යාංශයත් ඒ වගේම ප්‍රවාහන අමාත්‍යාංශයත් අතර සාකච්ඡාවල් යනවා යම් මුදල් ප්‍රමාණයක් ලබා දෙන්න පොලිසියට ඒ ඩිමෙරිට් පොයින්ට්ස් ඇතුළත් කරන්න පුළුවන් යන්ත්‍ර ලබා දීම සඳහා. ඒක ඉතාම අත්‍යවශ්‍යයි. ඒ විදිහට අපි පියදුරන් නියාමනය කිරීම දියුණු රටවල් වල සිදු වෙන පරිදි අපි තාමත් ඒ අතින් ලංකාව බොහොම පිටිපස්සෙන් ඉන්නේ. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම. රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී නිසි ප්‍රමිතියකින් යුතුව ඒවා නිකුත් කරනවද කියන ප්‍රශ්නේ තියෙනවා නියෝජ්‍ය කථානායකතුමනි. මේ පිළිබඳව මම රියදුරු බලපත්‍ර නිකුත් කරන RMV එකේ ඒ වෘත්තීය සමිතිය එක්ක අවුරුදු ගාණක් හඬු කරා. හඬු කළ කැබිනට් පත්‍රිකා ගෙනල්ලා මම කිව්වා මේකේ ඒකාධිකාරය මේ අයට පමණක් දෙන්න එපා. අපි තව ආයතන දෙක තුනක් හදපු නියතුරු බලපත්‍ර නිකුත් කරමු. මොකද බොහෝ චෝදනාව මුදල් වලට, පගාවට, දූෂණයට මේ රියදුරු බලපත්‍ර නිකුත් කරනවා කියලා. සමහර තැන්වලින් හම්බුණා මේ ඩ්‍රයිවිං ස්කූල් වලින් රුපියල් ලක්ෂ ගණන් එකතු කරලා මේ අයට ලබා දෙනවා කියලා පැමිණිලි ලැබුණා. ඒක නිසා මම කිව්වා අපි මේක ඔටෝමොබයිල් ඇසෝසියේෂන් එකටත් ඒ වගේම ලංකා ගමනාගමන මණ්ඩලයටත් අපි බාර දෙමු. මේකෙන් 105ක කොටසක් නියාමන ව්‍යාපෘතියක් වශයෙන්. නමුත් මං හිතන්නේ මම අමාත්‍යාංශය අතහැරලා ආවයින් පස්සේ ඒක එහෙමම යට ගිහිලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා අපේ නියෝජ්‍ය ඇමතුමාට, දන්වන ඇමතුමාටත් මෙන්න මේ කාරණය කරන්න. තවත් මේ ආයතන දෙක තුනකට මේ ඩ්‍රයිවිං ලයිසන් ලබා දීමේ ක්‍රමවේදය ඒ අවසරයේ දුන්නොත් මං හිතනවා මීට වඩා හොඳ රියදුරු පරපුරක් ගොඩනැගෙන්නට පුළුවන්. ඒ වගේම ගරු නියෝජ්‍ය කථානායකතුමනි, විශේෂයෙන්ම දැන් බලන්න මේ දුම්රිය අනතුරු දුම්රිය මාර්ගයට මේ වාහන දැමීම නිසා දුම්රිය මගින්ගේ ගමනාගමනයට බාධා වෙනවා. සමහරවිට දුම්රිය මෙකට බ්‍රේක් ගහන්න ගිහිල්ලා ඇතිබලා දුම්රිය පීලි පනිනවා. මොනතරම් විශාල පාඩුවක් දුම්රියට වෙනවද? මේ රියදුරුවන්ගෙන් ත්‍රී වීල් කාර් එකක් මේක දැම්මොත් එහෙම ඒ ත්‍රී වීල් කාර් එකක් අපිට මේක මේ මුදල් අය කරගන්න පුළුවන් කමක් නැහැ. ඉන්ෂුරන්ස් එකෙන් මේ මුදල් අය කර ගැනීමට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා ආර්ථික වශයෙන් උත් විශාල හානියක් හා පාඩුවක් සිදු වෙනවා මේ නිසි ලෙස මේ රියදුරන් කටයුතු නොකිරීම පිළිබඳව. ඒ වගේම මීට වඩා පරිබාහිර වූ කාරණා ගණනාවක් තියෙනවා. අද විශේෂයෙන්ම ඉතාම වෙහෙසටපත් වෙලා ක්‍රියාපදවන හුඟක් අය. අද ප්‍රයිවේට් බස්වල වැඩ කරන අය ගත්තොත් ඔවුන්ගෙන් වැඩ ගන්නවා උදේ හවස. ඒ අය අද රේස් එකක් දුනවා මේ විවෘත ආර්ථිකයත් සමග ඇති වුණු මේ ආර්ථිකයත් එක්ක අද රේස් දුවනවා. රේස් දුවලා පුළුවන් තරම් ඉක්මනට මුදල් වැඩි ප්‍රමාණයක් හම්බ කරගන්න බලනවා අනිත් බස් එකට මගිය ගන්න දෙන්නේ නැතුව තමන් ගිහිලා ගන්න ඕන කියලා. ඉතින් ඔබතුමා විශේෂම දැකලත් ඇති අපිට රූපරාම කොච්චර පේනවද, CCTV කැමරා වලින් කොච්චර පේනවද, මොනතරම් කහයිර උඩින් යන අය පවා යට කරගෙන යන තරමට අද මුදල් හෙවීමේ කාර්යය වැදගත් වෙලා තියෙනවා මිනිස් ජීවිතවලට වඩා සමහර අයට. ඉතින් ඒ නිසා මේ පිළිබඳවත් අපි යම් ආකාරයක ප්‍රියදුරන් දැනුවත් කිරීම, ඔවුන්ගේ මානසික තත්ත්වය සකස් කිරීම අත්‍යවශ්‍යම කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මේ පිළිබඳ පරීක්ෂණ රාශියක් කරලා තියෙනවා. මාර්ග අධික ජාතික මාර්ග ආරක්ෂාව සඳහා වූ ජාතික අධිකාරිය මගින් විශාල වැඩමුළු ගණනාවක් අපි පැවැත්වා, දැනටත් පවත්වාගෙන යනවා. ඒක හොඳයි, ඒක දිගටම පවත්වාගෙන යන්න ඕනි. විශේෂයෙන්ම වෙහෙසට පත් වෙලා පිය පැදවීම නතර කළ යුතුයි. එයිනුත් අනතුරු රාශියක් සිදුවන නිසා ඒ කාර්යය පිළිබඳවත් අපි අවධානය යොමු කරන්නට ඕන. සාමාන්‍යයෙන් අපි දඩ මුදල් ඉදිරිපත් කිරීමෙන් පමණක් අපිට පුළුවන්කමක් වෙන්නේ නැහැ මේ සමස්ත අනතුරු ප්‍රමාණය වළක්වන්න නියෝජ කතානායකතුමනි.
ඔබතුමා තව විනාඩියක් තියෙනවා.
ඔව්, ඒ වගේම ආචාරශීලී රියදුරන් සකස් කිරීම, විශේෂයෙන්ම මං හිතනවා පෞද්ගලික බස් රථ නියාමන කොමිසමට විශාල වගකීමක් තියෙනවා. ආචාරශීලී රියදුරන් හැම වෙලාවෙම අපි කිව්වා හොඳ යුනිෆෝම් එකක් දීලා හොඳට ආචාරශීලීව කටයුතු කරන රියදුරන් කොන්දොස්තරවරුන් එකසීමේ තියෙන වැදගත්කම. නමුත් බොහෝ විට මේවා නියාමනය කරන්නට ගියාම අපිට විශාල ගැටුම් ඇති කරගන්නට වෙනවා. ඒ වගේම වැඩ වර්ජන වලට යනවා. නමුත් මම අමාත්‍යවරයා වශයෙන් ඉන්න කාලේ මට පුළුවන් වුණා ලංකා ගමනාගමන මණ්ඩලයේ රුපියල් බිලියන 1.2 පමණ වාර්තාගත ආදායමක්, වාර්තාගත ලාභයක් ලබා දීලා, බෝනස් ලබා දීලා පමණක් නෙවෙයි සියලුම සේවකයන්ට. මම විශේෂයෙන්ම රමා සිරිවර්ධන හිටපු අපේ සභාපතිතුමාට ස්තුතිවන්ත වෙනවා එතුමාගේ නායකත්වයෙන් මේ සියලුම සේවකයින්ට ඔවුන්ගේ මානසික ආග්‍රතාවයේ සකස් කිරීම සඳහා විශේෂ පුහුණු පාඨමාලාවක් අපි පැවැත්වුවා. පවත්වලා ඔවුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ කාර්යය අපිට ලංකා ගමනාගමන මණ්ඩලය තුළ ඇති කරන්න පුළුවන් වූ නිසා තමයි ලංකා ගමනාගමන මණ්ඩලය තුළ අපිට මේ විදිහේ කාර්යයක් භාරයක් කරන්න සිදු වුණේ. මම හිතනවා අපේ ඉදිරි කාලයේදී පෞද්ගලික බස් රථවලටත් මේ කාරණේ කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිමින් මට කාර්යය ලබා දීම පිළිබඳ මගේ ස්තුතිය ප්‍රකාශ කරමින්, ඒ වගේම මේ පනත සකස් කිරීමට උදව් කරපු සියලුම නීතිආංශයේ, ඒ වගේම අපේ ප්‍රභාන අංශයේ කොමසාරිස්තුමා ජගත්චන් ශ්‍රීමත්තුමා ප්‍රමුඛ, ඒ නිලධාරීතුමාන්ට, නීති නිලධාරීවරුන්ට ඇතුළු සියලු දෙනාටමත් මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරමින් මගේ කතාව අවසන් කර බොහොම
ස්තුතියි. බොහොම ස්තුතියි. ඔනරබල් චාර්ල්ස් නිර්මලානන්ද, you have 8 minutes.
நன்றி பிரதி சபாநாயகர்களே. இன்று போக்குவரத்து அமைச்சினால் போக்குவரத்து திருத்தச் சட்டங்கள் பாராளுமன்றத்திற்கு முன்மொழியப்பட்டிருக்கிறது. முன்மொழியப்பட்ட திருத்தச் சட்டங்கள் நாட்டில் இருக்கின்ற விபத்தை குறைப்பதற்கு நோக்கமாக இருந்தாலும் கௌரவ பிரதி அமைச்சர் அவர்களுக்கு நான் ஒன்றை தெளிவுபடுத்த வேண்டும். இருக்கிற சட்டங்களை சரியான முறையில் நடைமுறைப்படுத்துவது மிக குறைவாக இருக்கிறது. மேலும் மேலும் சட்டங்களை நாங்கள் உருவாக்கி கொண்டு போகும்போது இருக்கிற சட்டங்கள் சரியான முறையில் நடைமுறைப்படுத்துவதற்கும் நாங்கள் முயற்சி செய்ய வேண்டும் என்ற ஒரு கவனத்தை பிரதி அமைச்சருக்கு நான் முன்வைக்கின்றேன். ஏனென்று சொன்னால் போக்குவரத்து சட்டம் தொடர்பாக இருக்கின்ற சட்டங்கள் பல சட்டங்கள் இப்பொழுது பாவனையற்று கிடக்கிறது. அதேபோல முன்னாள் அமைச்சர் கௌரவ நிமால் ஸ்ரீபால சில்வா அவர்கள் கூறியது போல அந்த வாகன சாரதிகளுக்கு புள்ளி அடிப்படையில் அவர்களுடைய தவறிழைக்கும் பட்சத்தில் புள்ளி அடிப்படையில் அவர்களுடைய வாகன அனுமதி பத்திரத்தினுடைய புள்ளிகளை குறைத்து அவருடைய வாகன அனுமதி பத்திரத்தில் அப்படியான ஒரு நிலைப்பாட்டை கொண்டு வந்தால் மிகப்பெரிய விபத்துக்களை தடுக்க முடியும் என்பது எனது கருத்தாக இருக்கிறது. ஏனென்று சொன்னால் அந்த நான் பல நாடுகளுக்கு சென்றபோது அங்கு எங்களுடைய நண்பர்கள் உறவினர்கள் வாகனத்தில் செல்கின்ற போது அவர்கள் முதலில் கதைத்துக் கொள்வது ஏதாவது தவறாக நாங்கள் வாகனம் செலுத்தினால் எங்களுடைய புள்ளிகள் குறைக்கப்பட்டு வாகன அனுமதி பத்திரம் சாரதி அனுமதி பத்திரம் நிறுத்தப்படும் என்ற ஒரு பயம் அவர்களுக்கு இருக்கின்ற காரணத்தினால் அவர்கள் அந்த சட்டத்தை கடைபிடித்து தங்களுடைய வாகனத்தை ஓட்டுவதை நான் நேரடியாக கண்டிருக்கின்றேன். ஆகவே அந்த நடைமுறையில் வருகின்ற போதுதான் அந்த அதுக்குரிய வாகன விபத்துக்களை தடுப்பதற்குரிய மிகப்பெரிய ஒரு பலனாக இருக்கும் என்றும் அதே நேரத்தில் அந்த அவர்களை அவர்கள் தவறு இழைக்கிறார்கள் என்பதை எப்படி இழைக்கிறார்கள் என்பதை கண்காணிப்பு கமராக்களின் மூலம் அந்த பிழையை கண்டுபிடிப்பதற்கிருந்தால் இன்னும் அவர்கள் இந்த நாட்டில் விபத்துகள் குறைக்கப்பட்டு பல ஆயிரக்கணக்கான உயிர்கள் இந்த விபத்துக்கள் மூலம் இந்த உலகத்தை விட்டு செல்வதை மிக சொற்பளவில் கொண்டு வர முடியும். ஆகவே நான் கௌரவ பிரதி அமைச்சருக்கு இன்றைய இந்த போக்குவரத்து அமைச்சினுடைய விபத்துக்கள் தடுப்பது தொடர்பான சட்ட மூலத்தில் இந்த முறையை இன்று 2-3 மாதங்கள் இல்லாவிட்டாலும் கடைசி என்னும் ஒரு குறிப்பிட்ட ஒரு வருட காலத்திற்குள்ளாவது இந்த வாகன சாரதிகளுக்குரிய அனுமதி பத்திரத்தில் புள்ளி அடிப்படையில் அவர்களுடைய தவறுகள் இழைக்கப்படும் போது அவர்களுக்குரிய தண்டனை புள்ளி அடிப்படையில் வழங்கப்படுவதும் அந்த கண்காணிப்பு கமராக்களின் மூலம் அவர்கள் எப்படிப்பட்ட தவறுகளை இழைக்கிறார்கள் என்பதை நேரடியாக எலக்ட்ரானிக் முறையில் அந்த அவர்களுக்குரிய தண்டனையை வழங்குவதற்குரிய நடைமுறையை இலங்கை நாடு முழுவதிலும் 25 மாவட்டங்களிலும் மேற்கொள்ளும் பட்சத்தில் மிகப்பெரிய ஆபத்துக்களை மிகப்பெரிய இழப்புகளை நாங்கள் தடுக்க முடியும் என்றும் நான் இந்த நேரத்தில் பிரதி அமைச்சருடைய கவனத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். அதே நேரத்தில் பிரதி சபையினர் அவர்களே, இன்று நாட்டில் பலவிதமான எதிர்பாராத விடயங்கள் நடைபெற்றுக் கொண்டிருக்கிறது. நாட்டில் அவசரகால தடைச்சட்டம் இன்று அமுலில் இருக்கிறது. அந்த அவசரகால தடைச்சட்டத்திற்கு நான் எதிராக வாக்களித்தேன். அந்த வாக்களித்ததன் நோக்கம் தாக்குதல்கள் நடைபெறுபவர்களை அவசரகால தடைச்சட்டம் கொண்டு வந்ததின் நோக்கம் இந்த தாக்குதல் மேலும் நடைபெறக்கூடாது, அதே நேரத்தில் இந்த தாக்குதல் நடைபெற்றதற்கு சம்பந்தப்பட்டவர்களை கைது செய்ய வேண்டும் என்று. ஆனால் அந்த நடைமுறை எங்களுடைய பிரதேசங்களில் இல்லை. குறிப்பாக நேற்று ஒரு சம்பவம் ஒன்று நடந்தது. அந்த சம்பவத்தை இந்த பிரதி சபாநாயகருடைய கவனத்திற்கு கொண்டு வருகின்றேன். ஒரு முல்லைத்தீவு மாவட்டத்தில் நகர்ப்பகுதியில் வண்ணாங்குளம் என்ற நகர்ப்பகுதியில் இருக்கின்ற கிராம சேவகர் தன்னுடைய வீட்டிலிருந்து வெளியில் வரும்போது 3 ராணுவ வீரர்கள் தங்களுடைய முகத்தை கருப்பு துணியால் கட்டியவாறு அந்த கிராம சேவரை நிப்பாட்டியிருக்கிறார்கள். நிப்பாட்டின போது கிராம சேவகர் சொல்லியிருக்கின்றார், நான் ஒரு கிராம சேவகர், நான் கல்வி கற்பிக்கின்ற நடவடிக்கையை செய்கின்றேன், ஆனபடியால் பிள்ளைகள் என்னை எதிர்பார்த்திருப்பார்கள், நான் இந்த அருகில் இருக்கின்ற 100 மீட்டர் தூரத்தில் இருக்கின்ற அந்த கல்வி நிலையத்துக்கு சென்று எனது மாணவர்களுடைய கல்வி கற்பிக்க வேண்டும் என்று. ஆனால் அந்த ராணுவ வீரர்கள் அந்த கிராம சேவகரை மறித்திருக்கிறார்கள், நீங்கள் போக முடியாது போக முடியாது என்று சொல்லி அந்த கிராம சேவகருக்கு தாக்க முற்பட்டிருக்கிறார்கள். அவர்கள் தாக்க முற்பட்டிருக்கிறார்கள், அடிப்பதற்போல் அச்சுறுத்தி இருக்கிறார்கள். அந்த கிராம சேவகர் நேற்று என்னிடம் தொலைபேசியில் கதைத்தார், நான் இந்த யுத்தம் நடைபெற்று இவ்வளவு காலமும் நான் உள்ளத்தில் இருந்திருக்கின்றேன், நேற்று நான் பயந்த மாதிரி இவ்வளவு காலமும் நான் பயப்படவில்லை என்ற ஒரு கருத்தை சொல்லியிருந்தார். யுத்தம் நடைபெற்ற போது செல் தாக்குதல்கள் விமான தாக்குதல்கள் நடைபெற்ற போது கூட நான் இப்படியான ஒரு பய உணர்வை நான் அனுபவிக்கவில்லை என்ற ஒரு கருத்தை என்னுடன் நேரடியாக தொலைபேசியில் எடுத்து கூறியிருந்தார். தலைமை தாங்குகின்ற பிரதி சபையினர் அவர்களே, இந்த அவசரகால தடைச்சட்டத்தை பயன்படுத்தி ஒரு சில ஏற்றுக்கொள்ள முடியாத ஜனநாயகமற்ற முறையில் ஒரு சில சம்பவங்கள் வடக்கில் நடைபெற்றுக் கொண்டிருக்கிறது. அதற்கு ஒரு உதாரணம், நேற்று முல்லைத்தீவு மாவட்டத்தில் முல்லைத்தீவு நகர்ப்பகுதியில் இருக்கின்ற ஒரு கிராம சேவருக்கு இந்த சம்பவம் நடந்திருக்கிறது. இந்த விடயம் தொடர்பாக பாதுகாப்பு அமைச்சோ அரசாங்கமோ ஒரு விதமான நிலைப்பாட்டுக்கு வர வேண்டும் என்பதை நான் இந்த நேரத்தில் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன்.
அதே நேரத்தில் அதே நேரத்தில்
தலைமை தாங்குகின்ற பிரதி சமன் அவர்களே, நாளைய தினம் இந்த நாட்டினுடைய ஜனாதிபதி அவர்கள் முல்லைத்தீவு மாவட்டத்திற்கு வருகை தர இருக்கிறார். முல்லைத்தீவு மாவட்டத்திற்கு வருகை தந்து அங்கிருக்கின்ற சமுர்த்தி பயனாளிகள் பலவிதமான அரசாங்கத்தால் நடைமுறைப்படுத்துகின்ற ஒரு திட்டங்களை மக்களுக்கு வழங்குவதற்காக வர இருக்கிறார். ஆனால் ஜனாதிபதியிடம், ஜனாதிபதியினுடைய வடக்கு கிழக்கு செயலணியில் மகாவலி மூலம் பாரம்பரியமாக இருந்த மக்களுடைய உறுதி இருக்கின்ற காணிகளை 1984 வலுக்கட்டாயமாக அந்த இடத்திலிருந்து அனுப்பிவிட்டு தென்போதி மக்களுக்கு அந்த நிலங்களை ஒப்படைத்திருக்கிறார்கள். அந்த நிலங்கள் தொடர்பாக, அந்த மக்களுடைய சொந்த நிலங்கள் தொடர்பாக ஜனாதிபதியிடம் நான் கவனத்தில் கொண்டு வந்தேன். ஆனால் ஜனாதிபதி அவர்கள் ஒரு மாத காலம் இதற்குரிய பதில் வழங்குவதாக கூறியிருந்தார். ஆனால் இன்று வரை அந்த பதில்கள் எந்த விதமான நடவடிக்கைகளையும் ஜனாதிபதி மேற்கொள்ளவில்லை. தென்போதில் இருந்து வந்திருக்கின்ற மீனவர்கள் அங்கு தடைப்பட்ட மீன்பிடியில் ஈடுபடுகிறார்கள். அதை ஜனாதிபதியினுடைய கவனத்திற்கு கொண்டு வந்த போது அதற்குரிய நடவடிக்கை எடுக்கவில்லை. நான் ஏன் இந்த விடயத்தை இங்கு சொல்கின்றேன் என்றால், முல்லைத்தீவு மாவட்டத்துக்கு ஜனாதிபதி அவர்கள் வரும்போது அந்த மாவட்டத்தில் ஒரு மக்கள் பிரதிநிதிகளை அழைத்து, அந்த மாவட்ட திணைக்கள அதிகாரிகளை அழைத்து அங்கிருக்கின்ற பிரச்சனைகள் தொடர்பாக கலந்துரையாடுவதற்கு ஒரு குறிப்பிட்ட நேரம் சரி ஒதுக்க வேண்டும். நான் அரசாங்க அதிபரிடம் கேட்டிருந்தேன், ஏதாவது கலந்துரையாடல்கள் இருக்கிறதா என்று. அரசாங்க அதிபர் சொன்னார், அப்படியான எந்த விதமான ஒரு நிகழ்வும் இல்லை, அந்த நிகழ்ச்சிகள் மட்டும்தான் நடைபெறும் என்று. ஆகவே ஒரு நாட்டினுடைய ஜனாதிபதி அந்த மாவட்டத்தின் தொடர்பாக முக்கியமான மக்கள் எதிர்நோக்கின்ற முக்கியமான பிரச்சனைகளை முன்னிறுத்தியும் அதற்கு தீர்வு தராமல் ஒரு சாதாரண விடயங்களை ஒரு ஜனாதிபதி வந்துதான் செய்ய வேண்டும் என்றல்ல. ஜனாதிபதி வந்து செய்யக்கூடிய பல வேலைகள் இருக்கிறது. அதை ஒருபுறம் தள்ளிவிட்டு சமுர்த்தி கொடுப்பதும் அரசாங்கத்தால் வழங்கப்படுகின்ற நிவாரணங்கள் அது பிரதேச செயலாளர் கொடுக்க முடியும். ஜனாதிபதியால் தீர்மானிக்கப்பட வேண்டிய விடயங்களை ஜனாதிபதி தீர்மானிக்காமல் மக்களை இன்னும் ஏமாற்றி கொண்டிருக்கின்ற செயல்பாடுகளை என்னை பொறுத்தவரையில் நான் அதை எதிர்க்கிறேன். நன்றி.
தேங்க்யூ. கரு நிஹால் கலப்பாத்திரி மந்திரித்துமா புதுமாறு வினாடி பகாய்
யோஜ கதாநாயத்துமணி திதாஸ் துங்க தாஸ் தேசிய துங்கன் அதிகாரியூ மோட்டர் வாகன பண சங்சோதனை கிரிமஸ்தாஹூ பணத்தை வெரதி அட்டாக் சம்பந்தேங் தட சங்சோதனை கேலத்தி எனவா ராஜமாத்தவரையா தமங்கே கதாவிதி பேதலிகரா மே தேவால் அரங்கன் மே என் பலாபுரத்துனே தாமத்ம சத்பா வெங்கத்தமாய் அன்று வழக்காக நீமட்ட தேபலஹோ ஜீவித அன்று வழக்காக நீ பலாபுரத்துவன் சா விசேஷம் ஜனதாவட்ட பலதாயக்க சேவையாக லபாதியும் பலாபுரத்துவன் தமாய் மிக கெனாபவ எத்துவ விசின் பேதலிக்கரே மா விசுவாசகர்ணமா மே வகை வரதி வளட்ட தட ஆயகிரியமே பமனா உள்ளுவங்கமதி என்னோன அன்று வழக்கான் ஏக அத்தமக்கு ஒன்னா விஹிலுவாக் கவதாவாக்க தேவடி அறியன்னே இன்சா மா விசுவாசகர்ணவா எக்தரா பத்துக்கு எம் பிரமாணிக்கு மினிசுன்ட்ட கிவன்னு புழுவாங் கிவன்னு புழுவாங் தடாயகரகன் விதியே சங்சோதன கேன கமங் அனிப்பத்தே மேகட சம்பந்த வச்ச ஏ மோட்டரத்த டிராபிக் மகத்துரு ஏகேன் ரத்தவாகன சம்பந்தங்க ஏ கிரியாத்மகரன ஏ பொலிசி ஆரக்ஷன்சல மகத்துருன்ட்டு பேதலிவோம கிரமவாத் வித்திய வெடப்பில்ல சகஸ்கரல தினோனா மா விசுவாச கர்ணமா அப்பட்ட விசால வசேங் அந்துரு வழக்கான புழுவான் ரியதுரு புரிதலா இன்னவா அதிவேகிங் என்ன கொட்ட இதிரியங் இன்னோனாங் இதிரிய ஹோல்ட்ல இன்னோனாங் ஆரக்ஷக அன்ச ஏ ரியதுரு விசிம் கரபுது சஞ்ஞா தினவா சஞ்ஞா தீலிவர்ல வழக்கணி வழக்க கணியம் கர்ணமா ரியானுத்துரு இன்சாமா விசுவாச கர்ணா அப்பட்ட அவசியம் என்ன ආදායම් ලබා ගැනීම යම් ප්‍රමාණකින් කරන වගේම රියන්තුරු වළක්වා ගැනීම සහ දේපළ සහ ජීවිතහානි වළක්වා ගැනීම නම් මීට වඩා මා කියාපු ක්‍රමවත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම තමයි කළ යුතු වෙන්නේ. ආරක්ෂක අංශ අපි අඩුම ගානේ යම් ප්‍රමාණයකට තනින් තන යොදවනෝ නම් අන්තුරු වළක්වා ගැනීම ඉබේම සිදු වෙනවා කියන එක මම විශ්වාස කරනවා. ඒ නිසා අනික තමයි ආණ්ඩුවේ නාස්තිකාර පදනම් විරහිත මූල්‍ය ප්‍රතිපත්තිය නිසා අපි දකින්නවාද බරපතල විදිහේ ආර්ථික විනාශයක් රටට අත්පත් වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුව අද අන්නේ ආර්ථික විනාශය වළක්වන්න ඒකට ක්‍රමවත් සහ ඉදිරි පියවර ගන්න නැතුව රටේ නිපියුම වැඩි කරලා රටේ අලුත් සේවාවන් නැති කරලා ඒ තුලින් ආදායම් උපයා ගන්න නැතුව ආණ්ඩුව මොකද කරන්නේ? ආදායම් ලබා ගන්න මෙන්න මේ වගේ අත්නොමතික ක්‍රියාමාර්ග තමයි ගන්න ලබන්නේ. ඒක නිසා මා විශ්වාස කරනවා කවදාවත් දැක්මක් නැති මේ ආණ්ඩුවට ඒ ක්‍රියාමාර්ග වලින් මොනමාකාරකින් වක්වත් ඒ වගේ ආදම් ලබ ගන්න හම්බෙන්නේ නැහැ කියලා. ඒ වගේම ලාභ ලබන ආයතන විකුණලා දානවා. ඒ වගේම බදුබර පැටවීම අත්නොමතික ලෙස ඇති කරලා තියෙනවා. ඒ වගේම දඩ ගැහිම තුලින් ආදායම් උත්පාදනය කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ කරුණෙන් පස්සේදී ආණ්ඩුවට කිසි විකල්පයක් නැහැ කියන එක මා මේ අවස්ථාවේදී පැහැදිලි කරනවා. මේක හරියට අර පයබර වෙට පිටිකර බෙහෙත් බඳිනවා වගේ වැඩක්. නියෝජ කතන්නාය තුමනි, අපි දන්නවා දැන් අපේ රට තුල ආණ්ඩු යන්දනු ඇතුව සහ අමාත්‍යවරුන් යන්දනු ඇතුව ප්‍රවාහන යෙදෙන යොදව ඇති පුජ්ජලිකා ලංගම බස් අතවල මේ දක්වාම ආබාධය සහ වැඩිහිටිය අයගේ පහසුකම් සඳහා බාධාකින් තොරව මගී ප්‍රවාහන බස් අතවලට ගොඩවීමට පහසුකම් සැලසලා නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරන විශේෂයෙන්ම අමාත්‍යවගෙන් ආණ්ඩු විසින් ගෙන්වීමට අපේක්ෂිත බලාපොරොත්තු වන චීනෙන් හරි වේවා ඉන්දියාව හරි වේවා ගෙන්වීම බලාපොරොත්තු වන මෙන්න මේ පුජ්ජලික බස් අත සහ ලංගම් බස් අතවල පාපුවරුව උක්ත අයට ගොඩවීමට පහසු වනසේ සකස් කරලා සේවය යෙදවිය යුතුයි. එහෙම වුණොතින් අර අනුකම්පාවට ලක් යුතු විශාල පිරිසකට, ඒ කියන්නේ ආපායස සහ වැඩිහිටි පිරිසට ලොකු සහනයක් සැලසෙනවා. මේ ක්‍රමය විදේශ රටවල ලෝක බොහෝ රටවල අදත් ක්‍රියාත්මක වෙනවා. අන්නේ හොඳ දේවල් අරගෙන ඒ ක්‍රියාත්මක කරලා ඒ තුලින් ජනතාවට සැලසන්නේ කියලා මා ඉල්ලීමක් කරනවා.
ඔබට වාතාව විනාඩියයි තියෙන්නේ.
ඒ වගේම මා කියන්න ඕන අර්ධ සුඛෝභෝගී බස් අතවල සහ අර්ධ සුඛෝභෝගී බස් අතවල මුරන් කිරීමේදී මේ අය හිටගෙන ගියත් ගන්නවා ඒ බස් ගාස්තු එකමාර. මම මේ සම්බන්ධයේ වතාවල් කිහිපයක්ම මෙතුමට පැමිණිලි කරා. පොත මෙතුමලනේ බස් වල යන්නේ, අපි බස් වල එන නිසා, අපේ ගම්බල ඉඳලා කොළඹට බස් වල එන නිසා මේ අත්නොමතික ක්‍රියාකලාපේ නවත්තන්න කියලා ලීමක් කරා. ඒ වගේම සුඛෝභෝගී අධිවේගී බස් අතවලත් මේ විදිහටම ගමනාන්තයේ සිට ගමනේ ආරම්භයේ සිට ගමනාන්ත දක්වා එනකොට මගදී නැග්ගොතින් මගියෙක් මෙන්න මේ සුඛෝභෝගී බස් අතවල මුළු මුදලම අය කරගන්නවා. මම මේ කිව්වට පස්සේදී මේක අසාධාරණ අවස්ථාවක්ද කියලා කිව්වට පස්සේදී මට ඇමතිතුමා දුන්න උත්තරය තමයි තමුන්නාංශ මේ බස් වල එන්න එපා කිව්වා. මොනවද කතාවද? මෙන්න මේ වගේ කිසිම ආකාරකින් යන්නේ කොහෙද මල්ලබල් උත්තර තමයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ.
ඔබතුමා අවසාන කළ යුතුයි.
විශේෂයෙන්ම මේ මොහොතේ ඉල්ලීමක් කරනවා එතුමගෙන් මෙන්න මේ විදියට ජනතාව තලන පෙළන කටයුතු නොකර ඉතාමත්ම නිහතමානී විදියට මිනිසුන්ට සේවයක් සලසන විදියේ ක්‍රියාමාර්ග අරගෙන මිනිසුන්ට ගෙවන්න පුළුවන් පහසු විදියේ දඩ අය කර ගැනීම සහ ආරක්ෂාංශ යොදවලා අන්තුරු වළක්වා ගැනීම සහ ජීවිතහානි වළක්වා ගැනීමට මීට වඩා උනන්දුවෙන් ක්‍රියාත්මක කරන්නයි කියන ඉල්ලීම මම මේ මොහොතේ කරනවා.
බොහොම ස්තුතියි.